namo tassa bhagavato arahato sammasambuddhassa. මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති කමඨාන් දේශනාව. සාකච්ඡාවට භාජනය කරන්නේ ආස්වාස ප්‍රාස්වාස රූපයක්සේ සීය පැවැත්වෙන කමඨාන්. අපි දන්නවා මේ ආස්වාසය ප්‍රාස්වාසය අපගේ ජීවිතත් එක්ක කොච්චර දැඩි සම්බන්ධකමක් පවත්වනවද කියලා. අපගේ ජීවිතය ආහාර නැතුව දින ගණනාවක් අපට පවත්වාගෙන යන්න පුළුවන්කම තිබුණත්, ජලය නැතුව දින කීපයක් පවත්වා ගැනීමේ හැකියාව තිබුණත්, ආස්වාස ප්‍රාස්වාස නතර කරලා විනාඩි 5ක්වත් ජීවත් වෙන්න බැරි තරම්. එනම් මේ ආස්වාස ප්‍රාස්වාස කියන මේ ක්‍රියාවලිය අපගේ ජීවිතේ විශේෂත වූ දැඩි සම්බන්ධකමකින් යුක්ත වූ ක්‍රියාවලියක්. ජීවියා ජීවත් වෙන්නේ ආනාපාන සතිය කරන කොටගෙන නම් ජීවියාගේ ජීවිතේම නවත්තන්නත් ඕනේ ආනාපාන සතිය කරන කොටගෙන. මේ ආනාපාන සති සූත්‍රය තුල සතර සතිපට්ඨාන දේශනාවේදී ආනාපාන සති සූත්‍ර දේශනාවේදී විශේෂ පිරිත් දේශනාවලදී තථාගතයන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව පිළිබඳ විශාල විග්‍රහයක් කරනු ලබනවා. අද අපගේ වර්තමාන ජීවිතය තුළ මේ ආනාපාන සති භාවනාව කරනකොටගෙන මාර්ගඵල නිවන් අවබෝධ කිරීමට ගොඩාක් අය අපොහසත් වෙලා. ඇයි මේ ආනාපාන සති කමඨාන හැමතැනින්ම අපට ලැබුණට, අපට ගොඩාක් අවබෝධය තිබුණට අවශ්‍ය අවබෝධය නැති එක මේකට හේතුවක්. ඒ අඩුව පිරවීමටත් අපි භාවනා යෝගීව ආනාපාන සතිය තුළින් ලද අත්දැකීම සියලු සත්‍යයන් එක්ක බෙදා ගැනීම අරමුණු කොටගෙන තමයි මේ දේශනා කමඨාන් ටික අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. ආස්වාස ප්‍රාස්වාස රූපයක්සේ මෙනෙහි කිරීම කියන භාවනාව යම්කිසි භාවනා යෝගියෙක් කමඨානක් වශයෙන් වඩනවා නම් ඒ භාවනා යෝගියා ආස්වාසය ප්‍රාස්වාසය මේ දක්වා වායුවක් වශයෙන් මෙනෙහි කළා. ආස්වාසය ප්‍රාස්වාසය එයා ඉටාගෙන සිටියේ ගනුදෙනුවක් කියලා. මේ භාවනා යෝගියා ආස්වාසය වෙනම රූපයක් වශයෙන්, ප්‍රාස්වාසය වෙනම රූපයක් වශයෙන් මේ ආනාපාන සතිය රූපාවචර භාවනාවක් කොට පුරුදු කරනවා. අපි දන්නවා මේ කමඨාන ඇදිලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකෙට සාපේක්ෂව. ආනාපාන සති භාවනාවේ කමඨාන් 40ක් පමණ තියෙනවා. මේ කමඨාන් හැම එකක්ම ගත්තාම ඒවා එක එක තලවලට සාපේක්ෂව නිර්මාණය වෙච්ච කමඨාන්. අපි ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන සිත මත සිත පීඨෙවාම ඒක දිව්‍ය ලෝක තලයකට සම්බන්ධයක්. ඇයි ඒක මනක්කල්පිත රූපයක්. නාම රූප නැති ස්වභාවයක් මත නාම රූප ඇති ස්වභාවයේ අසු නොවි වෙනම වෙන් වෙච්ච ස්වභාවයක් තුල පවතිනා වූ ඒ නිර්මාණයේ තියෙන දිව්‍ය ලෝකවල. ඇත්තටම විමාන තියනවාද කියලා අහුවාම අපි කියනවා ඔව් තියනවා කියලා. කෝ අල්ලලා දෙන්න කියලා කිව්වම අල්ලන්න බෑ. ඇයි ඒක නිකන් නිර්මාණයක් විතරයි. තියෙනවා තියෙන බව අල්ලලා පෙන්වන්න බෑ. පේනවා පේන බව ඔප්පු කරන්න බෑ. තියෙනවා ඇත්තයි නමුත් විශ්වාස කරන්න බෑ. මේක තමයි දිව්‍ය ලෝකයේ ඇති වෙන නැති වෙන චුත වෙන ස්වභාවය. එනං ආස්වාස ප්‍රාස්වාස දෙක සැබවින්ම පවතිනවා. ඒක මෙනෙහි කරන සිත මත සිත පීඩෙවාම ඒක දිව්‍ය ලෝක තරලයකට සම්බන්ධ කමඨාණක් වෙනවා. දැන් අපි වඩන්නට සූදානම් වෙන්නේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ රූපයක්සේ මෙනෙහි කිරීම. දැන් ඇත්තටම මෙතන රූපයක් තියනවාද? එහෙම එකක් නැහැ. නමුත් රූපයක්සේ මෙනෙහි කරනකොට මේ කමඨාන රූපාවචර බ්‍රහ්ම ලෝකෙට සම්බන්ධ කමඨානක් බවට පත් වෙනවා. මේ භාවනා යෝගියා එරමිනිය ගොතාගෙන කය ඍජුව තබාගෙන ඇස් දෙක වසාගෙන මේ ආස්වාසය ප්‍රාස්වාසය රූපයක්සේ සිත පීටුවාගෙන සීය පවත්වනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා ආස්වාසය එක රූපයක්, ප්‍රාස්වාසය තවත් රූපයක්. ආස්වාසය එක රූපයක්, ප්‍රාස්වාසය එක රූපයක් කියලා දීර්ඝ කාලීනව මෙනෙහි කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා ආස්වාසය කියන්නේ වායු පින්ඩයක්. ඒ වායු පින්ඩේ තියෙන්නේ මොනවද? අණුවල එකතුවක්. දූවිල්ල වාගේ මේ අණු ටික නාසයෙන් ඇතුල් වෙනවා. ප්‍රාස්වාසය කියන්නේ වායු පින්ඩයක්. ඒ පින්ඩය තුල තියෙන්නේ මොනවද? අණුවල එකතුවක්. එනම මේ අණුවල එකතුව නිර්මාණය වෙලා තමයි මේ රූපය ඇදුනේ කියන එක යටවට එනවා. මේ ලෝකයේ සෑම අණුවක්ම එකතු වෙන තැන්වලදී රූප මැවිලා පේනවා. දැන් අපි සුලියක් පෙන්වන්න කියලා කාගෙන් හරි ඇව්වොත් එයාට සුලියක් පෙන්වන්න බෑ. මේ වායු ගෝලයේ සුලියක් හදන්න බෑ. හැබැයි මේ දූවිලි ටික එකතු වෙලා ටිකක් ඝන වෙලා පේන මට්ටමකට නිර්මාණය වෙලා කරකෙන්න ගත්තොත් අපි කියන අන්න අර්ථ තමයි සුලිය කියලා. එහෙනම් මේ වායු ගෝලය ඒක රාශි වෙනකොට මේ අණු දෙක අතර තියෙන ඉඩස අඩු වෙලා ලං වෙනකොට නිර්මාණයක් ඇති වෙනකොට රූප ඇදෙන බව එයාට වැටෙනවා. ඒ කියන්නේ එයා සෝවාන් මාර්ගයේ දැන් යන කෙනෙක්. ඇස්සරිලා බලනකොට ගස් කොළන් පේනවා, කුරුල්ලෝ පේනවා, පර්වත ගල් පේනවා, දිය ඇලි පේනවා. මේ වනයේ මේ සෑම සිද්ධියක්ම බලනකොට දැන් එයාට වෙන එකක් පේනවා. ඇයි? එයා සතියක් විතර වඩලා තියෙන්නේ ආස්වාසේ රූපයක් ලෙස, ප්‍රාස්වාසේ රූපයක් ලෙස. මේ රූපයක් ලෙස මෙනෙහි කරපු නිසා මේ රූපය එයාට වැඩිපුර ප්‍රත්‍යක්ෂ වෙලා මේ හැම කාරණාවක්ම එයාට අණුවල එකතුවක් වශයෙන් පේනවා. ගා කියන්නේ මොනවද? අණු කෝටි ගානක එකතුවක්. ගලක් කියන්නේ මොනවද? ඒකත් අණු කෝටි ගානක එකතුවක්. පස් කියන්නේ මොනවද? අණුවල එකතුවක් තද වෙලා තියෙනවා. වතුර කියන්නේ මොනවද? ඒකත් අණුවල එකතුවක්. මේ සෑම නාමයක්ම රූපයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අණුවලින් බව දැන් එයාට පේන්න පටන් ගන්නවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ලෝකයේ හැම දෙයක්ම අණු නම්. මේ අවකාශය කියලා කියන්නේ මේක තුල තියෙන වාතයක් කියන්නේ අණු නම්. හැම තැනම අණු වලින් පිරීලා නම් මේ ලෝකය. මමත් අණු නම්. මොකද්ද මේ නිවන කියලා කියන්නේ? මොකද්ද මේ දුක කියලා කියන්නේ? මේ ප්‍රශ්නය කවුද මේ ඇති කළේ? එහෙම එකක් නැහැ මේ ලෝකේ. ඔක්කොම අණු නම්, අණු වල ගනුදෙනුවක් නම්, ඇති වෙලා නැති වෙලා යනවා නම්, පෘථිවිය භ්‍රමණය වෙන නිසා මේ දුක කියලා එකකුත් විමුක්තිය කියලා එකකුත් කවුද දේශනා කළේ? මොකද්ද මේ ප්‍රශ්නය කියලා දැන් එයාට මේ ගැටලුව මතුවෙනවා. ගැටලුව මතුවෙලා මේ නාම රූප දියා බලනකොට යට පේනවා ඔක්කොම 90ට මේ 90 ඒක රාශි වෙලා නිර්මාණය වෙන මේ නාම රූප වල ධාරිතාවට 90 පීඩනයක් පවතිනවා. එතන තමයි දුක තියෙන්නේ. තරුණ කාන්තාවක් දියා බලනකොට රාගය ඇති වෙන තරුණ සිතකට ඇයි වයසක කිරියම්ම කෙනෙක් දැක්කාම රාගය ඇති වෙන්නේ නැත්තේ? අන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ රූපය ඇති වෙච්ච මේ අණුවල තියෙන ධාරිතාවට අණුව ඒක තුළින් ඇතිවෙනා වූ පීඩණයට අණුව මේකේ වෙනසක් තියෙනවා. අලුත් සරප්පු දෙක පරිස්සම් කරන තරම් පරණ කැඩිච්ච සරප්පු දෙක පරිස්සම් කරන්නේ නැහැ. ඒකත් සරප්පු දෙක මේකත් සරප්පු දෙක දෙකම නිර්මාණ දෙක රූප දෙක. ඇයි අරකට වැඩිපුර උවමනාවෙන් පරිස්සම ආරක්ෂාවක් දෙන්නේ කියලා බැලුවොත් ඒ අනුතික නිර්මාණය වෙලා තියෙන ඒ අණුවල ධාරිතාවට අණුව පීඩනයේ තියෙන ගැටලුව තමයි මෙතන තියෙන්නේ. මේ தත්ත්වය වටහා ගත්තාම මේ භාවනා යෝගියට වැටහෙනවා හැමතැනම රූප තියෙන එක ඇත්ත. ඒ සෑම රූපයක්ම අණුවලින් නිර්මාණය වෙලා තියෙන එකක් ඇත්ත. නමුත් මේ අණුවල ප්‍රමාණය වෙනස් වෙනවා, ධාරිතාව වෙනස් වෙනවා, ඒකට අණුව පීඩනය වෙනස් වෙනවා. මේකට අණුව ඇති වෙන ප්‍රශ්නේ තමයි මේ දුක ඇලීම ගැටීම කියන්නේ. මේක වටහා ගත්තාට පස්සේ එයාට තේරෙනවා නාමය අයින් කරන්න බෑ, රූපය අයින් කරන්න බෑ. හේතුව මමත් රූපයක්, මිනිසා කියන රූපය අඳගන්න කතා කරන්න මට නාමයක් තියෙනවා. එනවා නාම රූපය මගේ ළඟින්ම තියෙනවා නම් මමත් නාම රූපයක් තුලින් නිර්මාණය වෙලා නම් මේක අයින් කරන්න බෑ. අදයන් කියලා කිව්වහම ඒක සෛලවල ගොඩක් කියලා අපි කියන්නේ. ඒකට නාමයක් රූපයක් තියෙනවා. වක්කම් කියලා කිව්වහම පප්පාසම් කියවහම අත්ති අත්ති මිද්දම් කියලා කිව්වහම මේ හැම එකටම නාමයක් රූපයක් තියෙනවා, නිර්මාණයක් තියෙනවා, ක්‍රියාකාරීත්වයේ වෙනසක් තියෙනවා. මේවා එකින් එකට පේන්න ගන්නවා. එහෙනම් මේ ලෝකේ නාම රූප ධර්මතාවයෙන් මට බේරිලා යන්න බෑ. මට රූප 32ක් තියෙනවා, නාම 32ක් තියෙනවා, ඒකේ ක්‍රියාකාරීත්වයන් 32ක් තියෙනවා. ඇයි? හැම දෙයක්ම දෙතිස්මා තලයෙන් නිර්මාණය වෙච්ච නිසා. කොඳුරට පෙළියේ පුරුක් 32යි, පුලපතිස් දෙකයි, දස්තිස් දෙකයි, ග්‍රායතිස් දෙකයි. මේකේ තියෙන සෑම කාරණාවක්ම ඇයි මේ 32කින් යන්නේ? දෙතිස්මා තලයෙන් මේ ග්‍රාලෝක මණ්ඩලය නිර්මාණය වෙච්ච නිසා. තල 32 ගැන තථාගතයන් වහන්සේ දේශනාවේ විවිධ ස්ථානවල දේශනා කරනවා. මේ ධර්මය වැටුණාට පස්සේ මේ භාවනා යෝගියා ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා. මේ භාවනා වඩන්න එන්න කලින් වඩන්න පටන් ගත්ත කාලේ මට මේ අවබෝධය තිබුණේ නැහැ. දැන් එයාගේ ඇස්වලට පොල් ගස්, තල් ගස් මොකවත් පේන්නේ නැහැ. එයාට පේන්නේ අණුවල එකතුවකින් නිර්මාණය වෙච්ච රූප. මිනිස්සු දිහා බලනකොට තරුණ අය, වයසක අය පේන්නේ නැහැ. ඔක්කොම පේන්නේ අණුවලින් නිර්මාණය වෙච්ච රූප. මේක වටහා ගත්තාම මේ ඇලෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය, ඒ රූප වලින් ඇතිවෙනා වූ පීඩණයෙන් මිදෙන්න ඕන ඒ උවමනාව තමන් තුළ ඇති වෙලා ඒ සෑම රූපයක් දකිනකොටම ඒ රූපයේ තුලින් ඇතිවෙනා වූ කම්පණය මුදව ගත්තොත්, ඒකෙන් වෙන් වුණොත්, ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒක තමයි නිර්වාණය. අද අපට දුක ඇති වෙලා තියෙනවා, වේදනා ඇති වෙලා තියෙනවා, ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙනවා. කල්පනා කරලා ලයිස්තුවක් අදලා බලන්න, මේ ඔක්කොම නාම රූප ප්‍රශ්න නේද? අසුවලා බැන්නා. අසුවලා කියන්නේ රූපයක් නේද, නාමයක් නේද? බැන්න දෙත් නාමයක් නේද? වචන වලට ඔක්කොම අර්ථයක් තියෙනවා. එහෙනම් මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව නාම රූප. අසවල් දෙය ගත්තා, මොකද්ද ගත්තේ? ආවල් දෙය, ඒ කියන්නේ රූපයක් තියෙනවා. ඒ රූපය ගත්ත ප්‍රශ්නේ මේ තියෙන්නේ. අසවලා මට බැන්නා, මේක නාම ප්‍රශ්නයක්. එහෙනම් මේ ලෝකයේ හැමතැනම තියෙන්නේ එක්කෝ රූප පිළිබඳ ප්‍රශ්නයක් එක්කෝ නාම පිළිබඳ ප්‍රශ්නයක්. එහෙනම් මේ නාම රූප ප්‍රශ්නයෙන් නිදෙන්න නම් අපි මේ සෑම දෙයක තුලම අතගාත ගන්නා වූ පීඩණය, ඒ පීඩණයට ගොදුරු වෙන්නේ නැති ස්වභාවය අදා ගන්න ඕනේ. එහෙම අදාගත්තොත් කවදාවත් දුකක් ලැබෙන්නේ නැහැ, වේදනාවක් ලැබෙන්නේ නැහැ. ඒකාන්ත වශයෙන්ම නිර්වාණ සාන්තිය සුවය අපට විඳින්න පුළුවන් කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක දෘෂ්ටියක්. මේ දෘෂ්ටියට කියන නම තමයි සම්මා දෘෂ්ටිය. එයා දැනගන්නවා මේ නාම රූප නිසා තමයි ජාති ජරා භව දුක්ඛ දෝම නස්ස ඇති වෙන්නේ. මේ නාම රූප නිසා තමයි දුක දුක ඇතිවීමට හේතුව නිදර්ශන ක්‍රමය හොයාගන්න අවශ්‍ය වෙන්නේ. මේ නාම රූප නිසා තමයි අවිද්‍යාව පාල වෙන්නේ. මගේ කියලා කියනවා, මටයි අයිති කියලා කියනවා, ලස්සනයි කියලා කියනවා, වටිනවා කියලා කියනවා. මේ ඔක්කොම ප්‍රශ්න අවිද්‍යාව පාල වෙන්නේ මේ නාම රූප නිසා. සංස්කාර විඥාන සලායතන මේවා ඇති වෙන්නේ මේ නාම රූප නිසා. දැන් යාට තේරෙනවා මේක ගැඹුරුම ප්‍රශ්නයක්. මම කැලෑවේ ඉන්නවා, කිසිම කෙනෙක් පේන්න නැහැ. කුරුල්ලන්ගේ ශබ්ද විතරයි මට ඇහෙන්නේ. සත්තු විතරක් ඇවිදිනවා, වෙන කවුරුත් මිනිස්සෙක් පේන තෙක් මානෙක නැහැ. ඝන අන්ධකාරයි. ගස් කොළන් විතරක් පවතිනවා, පර්වත ගල් පවතිනවා. එහෙම කියලා මම නිවිලා කියලා ඉතාල මිටියට මම ඉන්නේ ප්‍රශ්න ගොඩක කියලා තේරෙනවා. මේ පේන සෑම ගල්කටයක්ම තමන්ට ප්‍රශ්නයක්. ගස් කොළන් මල් ගෙඩි පළතුරු ඔක්කොම ප්‍රශ්න. ඇයි මේ නාම රූපවල මේ සෑම ධර්මතාවයක්ම තියෙනවා, මේකෙන් බේරෙන තාක්කල් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියන සම්මා දෘෂ්ටිය තමන් තුළ ඇති වෙනවා. දැන් නිවනට නිවැරදි මාර්ගය හොයාගත්තද? එමයයි. එහෙනම් නිවනට අදාළ නිවැරදි මාර්ගය තමන් හොයාගත්ත නිසා වෙන කිසිම දෙයක් පිළිබඳ විශ්වාසයක් නැතුව මේ මාර්ගය අරියටම අරි නාම රූප වලට අවුෙන්නේ නැතුව හිටියොත් ඒකාන්ත වශයෙන්ම නිවිසනසීම ලැබනවා කියන දැඩි විශ්වාසය තුලින් අටගත්ත සම්මා දෘෂ්ටිය නිසා ඒ ආර්ය ශ්‍රාවකයා සෝවාන් ඵලයට පත් වෙනවා. එයාටකින් වෙන මොනවා කිව්වත් එයා පිළිගන්නේ නැහැ. එයාට ඒකාන්ත වශයෙන්ම විශ්වාසයි මේ නාම රූප වලින් තමයි ඔක්කොම ප්‍රශ්න. මගේ ළමයා, මගේ භාර්යාව, මගේ ගේ, මගේ වෙල, මගේ පොළ, මගේ පන්සල, මගේ පිරිකර, මගේ සල්ලි, මගේ රත්තරන්, මගේ මුතුමැණි, මේ ඔක්කොම නාම රූප ප්‍රශ්න. ආවලා මිතුරා, ආවලා අතුරා, ආවලා සහෝදරයා, මේ ඔක්කොම නාම ප්‍රශ්න, අරවක්කම රූප ප්‍රශ්න. එහෙනම් මේ ලෝකයේ ඇත්තටම මේ මිනිසුන්ට තියෙන්නේ නාම රූප ප්‍රශ්නයක්. මේ සම්මා දෘෂ්ටියටපත් වෙලා මේ භාවනා යෝගියා කල්පනා කරනවා, මේ හැම දෙයක්ම රූපයක් වශයෙන් දැක්කා, රූපයේ තුල තියෙන අභ්‍යන්තර ධර්මයේ දැක්කා. හැබැයි තාම මම මේක ක්‍රියාවටපත් කළේ නැහැ. මේක ක්‍රියාත්මක භාවයටපත් කරන්න ඕනේ. මේ නාම රූප තුලින් මම අත මිදෙන්න ඕනේ. මේ අත මිදෙන ස්වභාවය මම අදා ගන්න ඕනේ කියලා මේ නාම රූප වල පටිසෝතගාමි චින්තනය පුරුදු කරනවා. ඇයි තමන් හැමදාම දකින්නේ ගසක් ගසක් වශයෙන්නේ, ගලක් ගලක් වශයෙන්නේ, ඒක වෙනස් විදිහට දකිනවා. ගල තුල පවතින්නේ දූවිලි ප්‍රමාණයක් විතරයි, ගස කියන්නේ දූවිලි ප්‍රමාණයක් විතරයි. මේ සෑම රූපයක් තුලම පවතින්නේ දූවිලි ප්‍රමාණයක් විතරයි කියලා වටිනාකම නැති කර කර මේක බලන්න පටන් ගන්නවා. මේකට කියන්නේ පටිසෝතගාමි. අනුසෝතගාමි කියලා කියන්නේ ඇලිලා ගැටිලා පැවත්මට අනුව දකින ක්‍රමවේදය. මේක ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, පැවත්මක් නැතුව, වටිනාකමක් නැතුව දකින ක්‍රමවේදය දැන් මෙයා පුරුදු කරනවා. වටිනා ගසක් තියෙනවා, ඒකද වර්තමානයේ ගොඩාක් නිලහදිකයි. ඒ ගසත් වටිනාකමෙන් ගොඩාක්ම අඩු ගසක් දකින කොටත් දෙකම එක විදියට දකිනවා, අණුවල ප්‍රමාණයක් විතරයි. එහෙනම් මේ ආකාරයට මේක පුරුදු කරනකොට සෑම රූපයක් තුලින්ම වටිනාකම නැතුව දකින්න බලනකොට එයාට කළු ගලයි මණික් ගලයි අතර වෙනසක් තියෙනවද කියලා ඇහුවාම එයා කියන දෙකම එකයි කියලා. ඇයි දෙකම ගලක් එයාට? ඇයි මේක ගලක් වශයෙන් විතරයි දකින්නේ? මිනිස්සු දිහා බලනකොට රජතුමයි සාමාන්‍ය ගොවි උපාසක මාත්‍යය අතර වෙනසක් තියෙනවද? නැහැ, දෙකම එකයි. රජුරන්ටත් ගොවි උපාසක මාත්‍යයත් අතර වෙනසක් පේන්නේ මේ මානසිකත්වය හදනවා. මේ චිත්ත ස්වභාවය අදාගෙන අදාගෙන යනකොට මේ ලෝකයේ තියෙන සෑම රූපයක්ම එයාට එක ආකාරයකම පේනවා. විජාතිකයා තමන්ගේ ජාතිකයා තමන් පාවිච්චි කරන බඩු මුට්ටුවල තියෙන නාම රූපත් පරිහරණයෙන් තොර වෙච්ච නාම රූපයත් අයිතිය යටතේ තියෙන නාම රූපත් අනිත් අයගේ අයිතිය යටතේ තියෙන නාම රූපත් ඔක්කොම එක විදියටම පේන්න ගන්නවා. තමන්ගේ බඩු මුට්ටු පරිස්සම් කරන්නේ කොයි විදියටද? ඒ විදියටම අනිත් අයගේ බඩු මුට්ටුත් පරිස්සම් කරනවා. තමන්ගේ කුටිය විතරක් නෙමෙයි තවත් කෙනෙකුගේ කුටියේ ප්‍රශ්න තිබුණාම ඒක තමන්ගේ ප්‍රශ්නයක් වාගේ කතුපතු ගාලා ලයිට් නිවලා දොරවල් වාලා ඒක පරිස්සම් කරනවා. හේතුව එයා දකින්නේ ඔක්කොම එක විදියට, වෙනසක් නැහැ. මගේ කුටිය ඒක අතු ගා ගන්න ඕනේ, මගේ සිවුරු මම කෝද ගන්න ඕනේ, ඒම එකක් එයාට නැහැ. ඕදන් ලිතුනාම ඒ ආලපාල ඉන්න ස්වාමීන් වහන්සේලාගේවත් ඕදලා දෙනවා. අතුගාගෙන යනකොට මිදුලක් දැක්කාම තවත් කුටියක් අපිරිසිදුයි කියලා දැක්කාම ඒකත් අතුගාලා දෙනවා. එයාට මේක වෙනස්ව දකින්න බෑ. එයා මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරයක් ගන්න පරාර්ථකාමීත්වය පෙරදරි කරගෙන සෑම කෙනාගේම සිතසුව පිණිස, කයසුව පිණිස, විමුක්තිය පිණිස විශාල කැපවීමෙන් වැඩ කරනවා. සෑම රූපයක්ම එකම රූපයක් වශයෙන් දකිනවා. ඒ කියන්නේ එයා සකෘදාගාමි වෙලා. සකෘදාගාමි ආර්ය ශ්‍රාවකයා මේ ලෝකේ සෑම කෙනෙකුටම උදව් උපකාර කරගෙන කාගේවත් සිතට කායට දුක් නොදී ගොඩාක් සංවර අල්පේච්ඡ ජීවිතයක් ගත කරන කෙනෙක්. එයාට පුළුවන් කමක් නැහැ කාගේවත් දේවල් උදුරන්න. එයාට පුළුවන් කමක් නැහැ ඒ නාම රූප වල ලෝභ දේශ මොහ ඇති කරගෙන ඒව තුලින් අපායට යන්න. එයා කවදාවත් අපායට යන්නේ නැහැ. සතර අපායේ කිසිම වැඩක් සකෘදාගාමි කෙනා තුල නැහැ. එයාගේ තියෙන ඔක්කොම නිවන් වැඩ. එනම් මේ සම්මා දෘෂ්ටිය සෑම මොහතක් ගානේ, තත්පරයක් ගානේ එයා තුල ක්‍රියාත්මක වෙනවා. එයාගේ චරිතය එන්න එන්න නිවැරදි වෙලා නිවනට ලං වෙමින් පවතිනවා. මේ නාම රූපය මේ කක්ම එක විදියට දැකලා වටිනාකම අයින් කර කර දකින ක්‍රමවේදය පේනවා. දායක මාත්‍යෙක් ඇවිල්ලා කතා කරනකොට එයා ගොඩාක් අපිට උදව් කරනවා නම් එයාත් ඒ කතා කරගෙන ඉන්නකොට එකපාරට මිනිස්සෙක් එන ගොඩාක් දුප්පත් ඉල්ලා ගන්න ඇවිල්ලා අර දායක මාත්‍යර කියන පොඩ්ඩක් ඉන්න එන්න උපාසක මාත්‍ය මොකද ප්‍රශ්න කිව්වේ එයාට මුල් තැන දීලා එයාට කතා කරනවා. බඩගිනි අපේ හාමුදුරනේ කිව්වාම දාන වේලාව ඉවර වුණා විතරයි තාම දානේ තියෙනවා පොඩ්ඩක් ඉන්න කියලා ආන්දරම ගිහින් බත් ටික බෙදාගෙන ඇවිල්ලා ආ මෙතන වාඩි වෙලා කන්න වතුර ටිකකුත් දීලා මේක බොන්න. එතකොට අර මිනිස්සයා කල්පනා කරනවා මම මේකේ කුටි 20ක් ඇදුවා සංඝාවාසයේ සම්පූර්ණ මගේ වියදම මම තමයි මේකේ ප්‍රධාන දායකයා දැනටම කෝටියක් විතර වියදම් කරලා මෙච්චර වියදම් කරපු මට හාමුදුරුවෝ සැලකුවේ නැහැ. අර ඉගන්නට බත් බෙදන්න හාමුදුරුවෝ ගියානේ බලන්න ඉගන්න මට වඩා වටිනාකමකින් යුක්ත වුණා මෙතන කියලා එයා කලබල වුණාට සකෘදාගාමි කියන සත පාපට ගණන් ගන්න හේතුව අර ඉල්ලා ගන්න ආපු ඒ උපාසක පින්වතත් මේ තරම් මිලියන ගණන් වියදම් කරපු මේ උපාසක පින්වතාත් අතර වෙනසක් දකින්නේ නැහැ. එයා දකින්නේ මේ දෙකම විඥාන දෙකක්. දෙකම නිවන් යන්නට ඕනේ. වත්කම් පිළිබඳ, අධ්‍යාපන පිළිබඳ, තනතුරු පිළිබඳ, නිලතල බලතල පිළිබඳ කිසිම උවමනාවක් එයාට නැහැ. වටිනාකමක් දෙන්න එයා වටිනාකම දෙන්නේ විඥාණයට විතරයි. සතේසි උපාවේ බඩගින්නේ කියනනම් එයාට කැම ටිකක් දීලා ඔළුව අත ගන්නවා. ඇයි? එයාට තින්නේ මේක ඇතුලේ ඉන්න විඥානේ නිවන් දක්වේ මේ වමනා විතරයි. සත්තුන් උරතල් කිරීම, සත්තුන් ආදරය කිරීම, උඩකුවේ තියාගෙන කවල පොවලා පරිස්සම් කියන එහෙම වොමනා නැහැ. ඒ සතා තුළ තියෙන විඥානයේ නිවන් දක්වන්න ඕනේ. ඒ මා කරුණාව විතරයි පාළ වෙන්නේ. මේ ස්වභාවය ඇති වෙලා අපට වටිනාකමකින් තොරව මේ ලෝකයේ ගනුදෙනු කරන්න පුළුවන් නම්, මිනිසුන්ගේ වත්කම් ඉදිරියේ, බලතල නිලතල ඉදිරියේ, ඇකියාවන් ඉදිරියේ, දක්ෂකම් ඉදිරියේ මේ විඥාණය වෙනසකට භාජනය නොවෙනවා නම් සකෘදාගාමි වෙලා ඉන්න බවට ඒකම සාක්ෂියක්. හැබැයි මේ භාවනා යෝගියා කල්පනා කරනවා, මම සකෘදාගාමි වුණාට මේකේ වටිනාකම නැතුව බැලුවට මට තාම තේරෙන මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඇයි මම බලනකොට වටිනාකමකින් නැතුව බලනවායි කියලා කියන්නේ? ඒකට වටිනාකමක් දීලා කියන එක නේද? එහෙනම් මේ ලෝකේ මොකවත් වටින්නේ නැහැ කියලා කියන්නෙම එයා වටින දේ බලාපොරොත්තු වෙනවා කියන එක නේද? කෙනෙකුට දීලා කියනවා මැණික් කැටයක් කියන දෙන්නද? බෑ, ඕන් නැහැ. මුදලින් රුපියල් ලක්ෂ 20ක් විතර දෙන්නද? ඕන් නැහැ. කොළ කැලි වැඩක් නැහැ. ඉඩම් අක්කර 20ක් විතර තියන ලියන්නද? එපා, ඕන් නැහැ. පන්සල නමට පවරන්නද? එපා, ඕනේ නැහැ. එහෙනම් අර ගෑන් ළමයාගේ කැමැත්ත අරන් දෙන ආ ඒක නම් හොඳයි කියලා කියන. ඇයි? එයාට වටිනාකමක් තියෙන නිසා තමයි අනිත් ඒවා වටින්නේ නැති විදිහට පේන්නේ. මේ ප්‍රශ්නේ සකෘදාගාමි කෙනාට තේරෙන්නේ නැහැ. අනාගාමි මාර්ගය යන කෙනාට තනියෙන් hina වෙනවා මං වාගේ මෝඩයෙක් මෙච්චරම ගිරවුණා නේ කියලා. යම්කිසි පෙම්වතේ පෙම්වතියකට පෙම්බැඳිලා ඉන්නවා නම් එයාගේ අම්මා තාත්තා මේ ලෝකෙ මෙන්න රූ රජිනේගේ ෆොටෝ එකගෙනලා පෙන්නත් එයාට තේන්නේ ඒක කැත විදියට. අර එන්නේ එන වැඩිලා ඉතකො වැඳිරිය වාගේ පේනවා. හේතුව එයාගේ ඉතේ රූ රජිනක් වෙනම ඉන්නවා. හැබැයි ඇත්තටම එයාව දැක්කාම මිනිසුන්ට බය හිතෙනවා. ඇයි එච්චරයක් ඇතයි? හැබැයි එයාගේ පින්තූර පෙන්නකොට එයාට මේ ලෝකෙ එයා තරම් ලස්සන කෙනෙක් නෑ වාගේ පේනවා. ඒ යාගේ මානසිකත්වයේ නිර්මාණය වෙලා තින්නේ ඒ ආකාරයට. මේ අනාගාමි මාර්ගයේ යන ශ්‍රාවකයාට වැටහෙනවා මේ හැම එකක්ම වටිනාකමකින් නැතුව බැලුවයි කියලා. කියන්නේ වටිනාකමක් නුදුන්න එකට වටිනාකමක් දීලා වටිනාකමක් නැතුව බලන මේ ක්‍රමවේදයට, ධර්මතාවයට මේ ලෝකයේ තියෙන ලොකුම වටිනාකම දීලා එතන මං ඉරවෙලා. මේ රූප ඔක්කම නිර්මාණය වෙලා තියෙන්නේ අණු වලින් කියලා කියනකොටම මම ඉර වුණා. ඇයි මං ඉර වුණේ? රූප නැහැ කියලා කියන්න රූපය ගැන මං කියන්නේ පාය. රූපයක් නැත කියලා කියනවා නම් එයා රූපය ගැන කතා නොකළ යුතුයි. මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම රූපයක් නැහැ කියලා කියන්නේ එයා පිළිගන්නවා අසත්‍ය වශයෙන් රූපයක් තියෙන බව. එයාගේ වචනෙන් එයා රූපය පිළිබඳ අදහසක් දීලා ඉවරයි. මේ ලෝකයේ කිසිම රූපයක් නැහැ කියලා කියන්නෙම එයා රූපය හඳුනනවා කියන එක. නැත්නම් කොහොමද රූපයක් නැහැ කියලා කියන්නේ? රූපය නැහැ කියලා දැනගන්න රූපය දැනගන්න එපාය. එහෙනම් එයාගේ වාක්‍ය තුල, අදහස තුල රූපයක් සත්‍ය වශයෙන්ම තියෙනවා. ඒ රූපය මං හඳුනනවා. ඒක නික්කියයි කියලා කියලා ඉවරයි. හැබැයි භාෂාවේ වචනවල අර්ථවලින් පේන්නේ රූපයක් නැති බව. ඇයි එයා කියන්නේ මේ ලෝකේ රූපයක් නැහැ කියලා? රූපයක් නැහැ කියලා කියන්නේ මේ රූපය කියන එක හොයාගත්තේ කොහමද කියලා කියනකොට එයා කියනවා රූපය කියන්නේ මේ පේන්නේ මේවා තමයි රූප. ඒව නැහැ කියලා කියනකොට අර මිනිස්සුන්ට hina. ඇයි රූපය ගැන කීයේ රූප නැහැ කිව්වා මේක කොහමද ඇත්ත වෙන්නේ? එහෙනම් මේ ලෝකේ මේ අභිරහසයට තේරෙනවා. මේ ලෝකයේ හැම තැනම වටිනාකමක් නැහැ කියලා මම කිව්වට වටිනාකමක් නැහැ කියන ප්‍රකාශයේ තියෙන වටිනාකම වැඩි නිසා තමයි මේ ඔක්කම වටිනාකමෙන් අඩු වෙලා තියෙන්නේ. මේ ධර්මතාවය වටහා ගත්තට පස්සේ මම කල්පනා කරන මේ ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. හැබැයි මේක විසඳන්න ඕනේ. කොහොමද මේක විසඳන්නේ? කොයි විදියටද විසඳන්නේ කියලා කල්පනා කරලා මේ නාම රූපත් එක්ක ඇලිලා ගැටිලා පොරබැදිලා මෙනෙහි කරලා කරන්න තියෙන හැම ඉරියව්වකම හැම වැඩක්ම කරලා විඩාවට පස්සේ මේක විසඳන්න බෑ. පස්සේ කල්පනා කරන ඕනේ නැහැ. මේක විසඳන්න අවශ්‍ය නැහැ. වටිනාකමක් නැහැ කියලා කියනකොටම ඒ වටිනාකමක් නැහැ කියන එකද මම වටිනාකමක් දීලා රූපයක් නැහැ කියනකොට නැහැ කියන වචනේ ආවේ පස්සේ ඉස්සෙල්ලාම කිව්වේ රූපය. එහෙනම් රූපයක් නැහැ කියනකොටම රූපය නිර්මාණය වෙලා ඉවරයි. ඒ කියන්නේ එයා පිළිගන්නා රූපයක් තියෙන බව. ඒකයි මේ රූපය කියලා නැහැ කියලා කියන්නේ. මේක දැනගත්තාම එයා මේ විඩාව තමන්ට විසඳ ගන්න බැරි බව තේරුම් අරගෙන මේ ක්‍රියාවලිය අත්හැරලා නැවත භාවනාවට සමවැදිලා ආස්වාස ප්‍රාස්වාස රූපයසේ සීතබාගෙන භාවනා වඩනවා. ඇයි යට තේරෙනවා මේ භාවනා වඩන්නකින් මම අතරමං වෙලා ගස් ගල් වල ඇපිලා විඩාවටපත් උනා ආයෙමක පටල ගන්න ඕනේ නැහැ. මගේ පාඩේ මං කමටාන වඩනවායි කියලා ආස්වාසයේ ප්‍රාස්වාසයේ රූපයක්සේ නැවත මෙනෙහි කරනවා. කිසිම චේතනාවකට ගොදුරු වෙන්න දෙන්නේ නැහැ මේ සිත. කිසිම අදහසක් පාලව කරගන්නේ නැහැ. මේ සිත පුළුවන්තරම් මුරුදුව නිදහස්ව තබාගෙන ආස්වාසයේ ප්‍රාස්වාසයේ රූපයක්සේ බලාගෙන ඉන්නවා. ඇතුල් වෙන ආස්වාසයේ රූපයේකි පිටන්තින ප්‍රාස්වාසයේ රූපයේකි ඒ රූපය නැවත ආස්වාස රූපයේ බවට පත් වෙනවා. ඒ ආස්වාස රූපේ නැවත ප්‍රාස්වාස රූපයේ බවට පත් වෙනවා. ආස්වාසයේමයි විනාඩියක් යනකොට ප්‍රාස්වාසයේ බවට පත් උනේ. මේ ප්‍රාස්වාස රූපේම තව තප්පර 10ක් වෙනකොට ආස්වාස රූපයේ බවට පත් උනා. එකම රූපේ තමයි වෙන වෙන නාම වලින් පෙනී සිටින්නේ. දැන් මෙයාට තේරෙනවා වැඩේ මෙතනමයි තිබිලා තියෙන්නේ. මේ භාවනා යෝගියා කල්පනා කරන මේ රූප ඔක්කොම එකනම් ඇතුල් වෙනකොට නම එළියට එනකොට නම ඒ එළියට ආපු එකේ නම ඇතුල් වෙනකොට ආයි වෙනස් වෙනවා. ඇතුල් වෙනකොට වෙනස් වෙච්ච නම ඒමම තියහද නෑ පිටත් වෙනකොට වෙන නමක් එනවා. ඇයි ආස්වාස රූපය කියන්නේ එක නම ප්‍රාස්වාස රූපය කියන්නේ තව නම. මෙතන නම් දෙකක් තියෙනවා. හැබැයි එකම වාතය. මේක වටා ගත්තාට පස්සේ යාට තේරෙනවා මේ රූප ඔක්කොම ඇදිලා තින්නේ එකම ක්‍රමවේදෙට. මොන වලින්ද ඇදිලා තින්නේ කියලා බලනකොට යාට එක පාට වැටෙනවා. තාම ඇස් දෙක වාගෙන ඉන්නේ. ඇස් දෙක පියාගෙන ඉන්නකොට තේරෙනවා මේ පිටට මොකද්ද වදිනවා. එහෙනම් මේ ගයේ කඳ මේ වැදෙන්නේ. එහෙනම් මේ ස්පර්ශය ඇදෙනවා නම් මේක ඝන වස්තුවක් තියෙනවා මේකේ. එහෙනම් හොඳට ආංශ වෙලා ඉන්නකොට මේ ගයේ කඳට සීතලක් දැනෙනවා. එන මේ සීතලකුත් මේකේ තියෙනවා. ඒ වගේම අර කළු ගල කිඳ ගන්නවා වාගේ නෙමෙයි ලීය කිඳ ගන්නකොට සනීපයක් තියෙනවා. එහෙනම් මේකේ මෘදුකමකුත් තියෙනවා. මේකේ යම්කිසි උණුසුමකුත් තියෙනවා. ගොඩාක් සීතල වෙලාවේ ගාක ලීයක කොටේට වාඩි වුණාම අපට උණුසුමක් දැනෙනවා. උණුසුමකුත් තියෙනවා. සීතලකුත් තියෙනවා. ස්පර්ශ කරන්න පුළුවන් ඝන ස්වභාවයකුත් තියෙනවා. එබෙන ගතියකුත් තියෙනවා. මොකද්ද මේක තුල තියෙන්නේ කියලා බැලුවාම මේක සතර ආකාර ක්‍රමවේදයකින් නිර්මාණය වෙච්ච බව තේරෙනකොට පඨවි ආපෝ වායෝ තේජෝ කියන සතරමා භූත මුල් කොටගෙන නිර්මාණය වෙච්ච නිර්මාණ තමයි මේ සෑම රූපයක්ම කියලා තේරෙනවා. ඇතුල් වෙන ආස්වාස රූපය සතරමා භූත පිටත්තෙන ප්‍රාස්වාසයක් සතරමා භූත ඒක තුලත් අනුවල මේ ස්පර්ශ ගතිය තියෙනවා. සීතල ගතිය තියෙනවා. ඒ වගේම ප්‍රාණ වායුව තියෙනවා නම් පිච්චෙන ගතිය තේජෝ ගතියක් තියෙනවා. ගලාගෙන යන ස්වභාවය නිසා වායෝ ගතියක් තියෙනවා. වායෝ කියලා කියන්නේ ගලනවා කියන තේරුම. එහෙනම් මේ ස්වභාවයන් අතරකින් යුක්ත වූ මෙම ආස්වාසය රූපයක් වශයෙන් පවතිනවා. ඒ ස්වභාවයන් අතරකින් යුක්ත මේ ප්‍රාස්වාසය ප්‍රාස්වාස රූපයක් වශයෙන් පවතිනවා. මේ දෙක එකම නාමයක් රූපයක් වුණාට ක්‍රියාවට අනුව වෙනස් වෙනවා. මේක වටා ගත්තාම තමයි මේ භාවනා යෝගියාට තේරෙන්නේ මේ සෑම තරංගයක්ම රූපයක් නාමයක් අපට පේන්නේ නැහැ. එහෙනම් අපි මේ ඇස් දෙකෙන් බලන සැරේට එළියට යන තරංගය නාමයක් රූපයක් වෙලා නිර්මාණයක් වෙනවා. ඇයෙන සෑම ශබ්දයක් තුලින්ම අවබෝධ වෙන ශබ්ද වචනවල නාම රූප නිර්මාණය වෙනවා. පස්සේ යාට යා කමටහන් දෙනවා කොහමද? ඇස් දෙක පියාගෙන පිච්ච මල කියලා බලනවා මොනවද වෙන්නේ කියලා. ලස්සනට සුදු පාට පෙති තියෙන මලක් පේනවා යාට. එයා ගණන් කරලා බලනවා පෙති 6ක් තියෙනවා. හරි සුවඳයි. ඒ නැටි කෑල්ල ටිකක් ලා කොළ පාටයි. හරි ප්‍රියමනාපයි. ඒකේ පරාග තියෙනවා. ඒ පරාග පොඩියට පේනවා කාපාට ලාකාපාට. හරි සුවඳ වීදෙන සුළුයි. ප්‍රියමනාපයි. මිරිකනකොට තෙත් ගතිය වැඩි, වතුර වැඩි. එයා කල්පනා කරන මේ ඒරියා එකේ, මේ ප්‍රදේශයේ කිසිම තැනක පිච්චමල් නැහනේ. මට කොහමද සුවඳ දැනුනේ? මම කොහමද මේ මලේ පාට දැක්කේ? මේ ප්‍රශ්නේ දැනගත්තාම යට තේරෙනවා සෑම චිත්ත වීතියකටම නාමයක් රූපයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. මේ ඇසේ තියෙන තැම්පතුව මේ සංසාරයේ ඕනතරම් නෙළුම්මල් පිච්චමල් දකින්න ඇති. මේ චක්කු ප්‍රසාදයේ මේවා තැම්පත් වෙලා තියෙනවා. මේ තැම්පත් වෙලා තියෙන මතකයන් වලට සමාන චේතනාවක් ඇති වෙනකොට මේ චේතනාව අර මතකයේ තියෙන ඒ ඥානවලට සමාන නිසා අර මතකය අවදි කරනවා. අවදි කළාම අර දැකපු පිච්චමල්, ඒ දැකපු ස්වરૂපය, සුවඳ ඒ විදියටම දැනෙනවා. එහෙනම් චේතනාවක් ඇති වෙනකොට මේ චේතනාව ඇති වෙලා තියෙන තරංගයක් ලෙස, මේ තරංගේ මොනවද තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තරංගයක් ඇති වෙලා තියෙන්නේ අණු වලින් නම්, ඒ අණු වල තියෙන ස්වභාවය ඇලෙන සුළු නම්, ගැටෙන සුළු නම්, ස්පර්ශනීය නම්, ඒ අණුව තුළ පඨවි ස්වභාවය තියෙනවා. එහෙනම් වතුර ස්වභාවය තියෙනවා, සීතල ගතිය තියෙනවා. ගලාගෙන යන්නේ තරංගයේ ස්වභාවය නිසා වායෝ ස්වභාවය තියෙනවා. තරංගයේ භ්‍රමණ වේගය වැඩි නම් අණුවල කම්පණය වැඩි නම් පිච්චෙන ස්වභාවය තියෙනවා. මේ චිත්ත වීතිය නිර්මාණය වෙලා තින්නේ සතරමා භූතකේ ස්වභාවය මුල් කරගෙන. සතරමා භූත නෙමේ, සතරමා භූතයාගේ ස්වභාවය මුල් කරගෙන තමයි මේ චිත්ත වීති නිර්මාණය වෙන්නේ. ඇස, කන, දිව, නාසය සම ඇදිලා තින්නේ මොන වලින්ද කියලා බැලුවාම ඒ සෑම ඉන්ද්‍රියක්ම නිර්මාණය වෙලා තින්නේ සතරමා භූත වලින්. එහෙනම් සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච ඉන්ද්‍රියකට සතරමා භූතයාගේ තරංගයකින් කම්පනයක් ලැබෙනකොට ඒක තුළ තියෙන තැම්පතු ඒ තරංගවල පීඩන ධාරිතාවට අනුව මතුවෙනවා. ඒකයි පිච්චමල ගැන මතක් වෙනකොට ඒ තරංගයේ තුල තිබිච්ච ඒ කම්පණයට අනුව චක්කුවේ තියෙන කම්පණය මතුවෙලා මල මැවිලා පේනවා ඇස්වාල තියෙද්දි. ඒ පිච්චමල ගැන ඉතපෝ මෙනෙහි කරපු චේතනාව තුලින් ඒ කම්පණය තුලින් ජීවා ප්‍රසාදය, චෝත ප්‍රසාදය, ගහන ප්‍රසාදයේ කියන මේ පොට්ටම්බ ප්‍රසාදයේ කියන මේ ප්‍රසාදවලට ගින් කම්පණය වැඩි වෙලා ඒ තරංග ධාරිතාවලට අනුව ඒකේ මතක අවදි වෙලා ගහන ප්‍රසාදයේ තියෙන ඒ කලින් ඉඹල බලපු සුවඳ කියන ඒ මතකයේ අවදි වෙලා සුවඳ දැනෙනවා. මේ විදිහටයි පිච්චමල් සුවඳ අපට හඳුනා ගන්න පුළුවන්. නෙළුම් මලේ සුවඳයි පිච්චමලේ සුවඳයි. ඒ වගේම තමයි ඒක අල්ලලා අතගාලා බලපු මතක තියෙන මේ පොට්ටබ්බය තුලින් අපට ඇඟීමක් පාළ වෙනවා අල්ලනවා වාගේ. එතකොට තමයි මේ භාවනා යෝගියාට කල්පනා වෙන්නේ රාග දේශ මොහ කියන්නේ මොකද්ද මේ කතන්දරය, මේක නිර්මාණය වෙලා තියෙන්නේ මේ ආකාරයටමයි කියලා තේරෙනකොට යාට තේරෙනවා රාග සිටිවිල්ලක් ඇති වෙනකොට මේ රාග සිටිවිල්ල සතරමා භූතවලින් ඇතිවෙච්ච තරංගයක්. ඒ තරංගය තුළ, ඒ චේතනාව තුළ, රාග සිටිවිල්ල තුළ පඨවි ස්වභාවය, ආපෝ ස්වභාවය, වායෝ ස්වභාවය, තේජෝ ස්වභාවය තියෙනවා. මේ සතරමා භූතවල ස්වභාවයත් එක්ක නිර්මාණය වෙච්ච රාග සිටිවිල්ල, මේ ඇස, කන, දිව, නාසය සමසිත කියන ආයතන අයතම තමන්ගේ පීඩණය තුළින් කම්පනයක් ඇති වෙනකොට, ඇති කරනකොට, ඒ කම්පණයට ඒ ප්‍රසාදයන් ගොදුරු වෙනකොට, ඒ කම්පණයේ පවතින තරංග ධාරිතාවට අනුව ඇස, කන, දිව, නාසය සමසිතේ මතකයන් අවදි වෙනකොට ලස්සන කාන්තා රූපයක් පේනවා. අල්ලනවා වාගේ, ස්පර්ශ කරනවා වාගේ දැනෙනවා. හැබැයි මෙතන කවුරුත් නැහැ. නමුත් අර පොට්ටම්බේ තුලින් අරක මතු වෙනවා පෙර භවවල තියෙන සංපත් වලට අනුව. මේ විලස කතා කරනවා ඇයි? ඒ ජීවා ප්‍රසාදයේ තුල මේ දිව තුළ එහෙම කතා කරපු මතකයන් තිනවනම් තම මනක්කල්පිත රූප මවාගෙන මානසික ලෝක හදාගෙන එයත් එක්ක වාඩි වෙලා කතා කරනවා වාගේ දැනෙනවා. ඇත්තටම එහෙම කෙනෙක් නැහැ. එයා කතා කරන වචනත් දැනෙනවා. මේ ගාහන ප්‍රසාදය තුළ ඒ මතකයන් අවදි වෙලා ඒ විදියටම වචන එනවා. ඇත්තටම එහෙම කෙනෙක් නැහැ. කතා කරන්නේත් නැහැ. එහෙනම් අපට දරුව මතක් වෙනකොට මුණුබුරාලා මිනිගිරියලා මතක් වෙනකොට වඩා ගන්නවා වාගේ අඟින් පාළ වෙන්නේ නැද්ද? ඒක පොට්ටබ්බේ මතකේ අවදි වෙලා. උරතල් වචන කියවෙන්නේ නැද්ද? ඒක අපේ ජීවාවල මතකයන් අවදි වෙලා. දරුවා මක්ක වෙනෙනකොට පිටදරුවේ දකින්නකොට අපේ කස්සියේගේ මූණවල් මතක් වෙන්නේ නැද්ද? මතකයන් අවදි වෙන්නේ නැද්ද? මේ චක්කුව තුළ තිබිච්ච ඒ තොරතුරු අවදි වෙලා මේ අවබෝධයේ ආවට පස්සේ එයා අනාගාමි ඵලයටපත් වෙනවා. භාග්‍යවත් වහන්සේ දේශනා කරන්නේ අනාගාමි උත්තමයා, එහෙම නැත්නම් ඒ ආර්ය ශ්‍රාවකයා සියුම් දේවල් ස්පර්ශ කරනවා, සියුම් දේවල් එක ඝනදෙනු කරනවා. බොහොම සියුම් කාරණා එක තමයි යාගේ වැඩකටයුතු තියෙන්නේ. එයා ලොකු දේවල් ඔක්කොම හදලා එයාගෙන් කිසිම කෙනෙකුගේ සිතට කායට දුක ලැබෙන්නේ නැහැ. හේතුව භෞතිකව ප්‍රායෝගිකව කිසිම අඩුවක් එයා තුළ පේන්නේ නැහැ. මේ අනාගාමී ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ඇසට පේන මේ සෑම දෙයක් තුළින්ම ඇතුලේ මතකයේ කම්පණයෙන් අවදි වෙනවා. කනට ඇයෙන ශබ්ද වලින් ඇතුලේ තියෙන මතකයේ අවදි වෙනවා. දිවට රසක් දැනෙනකොට ඒක තුළ තියෙන මතකයන් අවදි වෙනවා. විශේෂ ආහාරය ගන්නකොට ඒ වාගේ රසවත් ආහාර ගත්ත අවස්ථා උත්සව අපට මතක් වෙනවා. කිසිම රසක් නැති ආහාරය දකිනකොට අපට සමහර ආහාර වේලවල් මතක් වෙලා අපරාද එතන හිටියනම් කොච්චර හොඳට කෑම හම්බෙනවද, මස් කුට්ටි ගණන් හම්බෙනවා, කිරි බෝතල් ගණන් හම්බෙනවා. අපරාද මේ තැනට ආවම දාම පරිප්පුයි බතේ කන්න කනතරම කන්නේ පරිප්පු. ඇයි මේ ආහාරය දිහා බලාගෙන අරක මෙනෙහි කරනවා? එහෙනම් මේ දිව තුළ තිබිච්ච ඒ ජීවා ප්‍රසාදය තුළ තිබිච්ච මතකයන් අවදි වෙලා අරවා මැවිලා පේනවා, කනවා වාගේ දැනෙනවා. හැබැයි මේ පරිප්පු නිසා අර රස දැනෙන්නේ නැහැ. එහෙනම් මේ අසකන දිව නාසය සමසිත තුළ පවතින මේ ධර්මතාවය, මේ සියුම් ක්‍රියාකාරීත්වයට වැටෙන්න පටන් ගත්තාම එයා මේ අඩුපාඩු අදනවා. චේතනාවක් ඇති වෙනකොට එයා දන්නවා මේ චේතනාව රාග සිතිවිල්ල. මේ සිතිවිල්ල ඇති වෙච්ච ගමන් ඇසේ රාගය, කනේ රාගය, නාසයේ රාගය, දිවේ රාගය, කයේ රාගය ඇවිස්සෙනවා. ඉන්ද්‍රියන් ප්‍රාණවත් වෙනවා. කය ගොඩාක් අසංවර වෙනවා. වචන අසංවර වෙනවා. ඇස් අසංවර වෙනවා. මේ චරිතේ ඉවරටම ඉවරයි. ඇයි ඒ චේතනාව රාගණං? ඒක ඇදිලා තින්නේ සතරමා භූත වලින් නම් මේ චේතනාවේ කම්පණයට ගොදුරු වෙන සෑම ඉන්ද්‍රියන් තුළම ගබඩා වෙච්ච රාග ටික ඇවිස්සලා එයා රාග චරිතයක් බවට පත් වෙලා එයා රාගය තුළින් නාට්‍යයක් නටනවා. කතා කරන්නේ ඔක්කොම රාග වචන, පේන්නේ ඔක්කොම රාගිකව, ඇසිරෙන තරමක් මේ චර්යාව ඇසිරෙන්නේ රාගික දේවල් එක්ක. ඒ වගේම එයාට පාළ වෙනවා තරහ සිටිවිල්ල, ද්වේෂ සිටිවිල්ල. ද්වේෂ සිටිවිල්ල පාළ වෙච්ච ගමන් එයා දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතවල ස්වභාවයෙන් තමයි මේක නිර්මාණය වුනේ. මේ චේතනාවේ කම්පණය කරනකොටගෙන අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුල පවතින මතකයන් වලට පීඩනයක් ඇති කරනවා. ඒ නිසා එකේ මතකයන් අවදි වෙනවා. බලනකොට තරහෙන් රවල බලනවා. කතා කරනකොට අර මිනිසුන්ගේ ඇඟවල් වල රෝම කෙලින් එනවා. ඇයි එච්චර සැරයි? කතා කරනකොට ඇවිදිනකොට බඩමුට්ටු අතට ගන්නකොට තියෙනකොට මිනිස්සු ගැස්සෙනවා. එච්චර සැරයි? ඒ කියන්නේ ඒ ද්වේෂසාගත සිතිවිල්ල ඇති වුණාම ඒ ද්වේෂසාගත සිතිවිල්ලේ කම්පණය නිසා ආයතන අයතුල තිබිච්ච ද්වේෂසාගත සියලුම මතකයන් අවදි වෙලා එයාගේ සම්පූර්ණ චරිතය ද්වේෂයෙන් ලෙලදෙනවා. ද්වේෂ චරිතයක් බවට පත් වෙලා මේ යථාර්ථය, මේ අවබෝධය ඇති වෙනකොට තමයි එයාගේ අනාගාමී ඵලය පරිපූර්ණ වෙන්නේ. මේ අඩුව හැදෙනකොට තමයි එයා අනාගාමී ඵලය නිදාසෙලා අරියන් මාර්ගයට වැටෙන්නේ. දැන් මේ අනාගාමි උත්තමයාට තේරෙනවා මේ මෝහය ඇති වෙනකොට මේ ඇති වෙලා තියෙන සතරමා භූතවල ස්වභාවයට අනුව මේ මෝග චෛතසිකය මේ බඹයක් විතර උස තියෙන මේ කයේ ආයතන වලට පීඩන ඇති කරනකොට මුලා වෙච්ච ඔක්කොම ටික මතක් වෙලා බොළඳ කතා කියනවා, බොළඳ විදියට කටයුතු කරනවා, බොළඳ විදියට පේනවා, ඔක්කොම මුලා වෙලා එහෙනම් එයාගේ ඇස් දෙක මායාවට ගොදුරු වෙලා, වචනේ 100ක් නෑ මායාවට ගොදුරු වෙලා, චර්යාවේ කිසිම 100ක් නෑ මායාවට ගොදුරු වෙලා මෝහ චරිතයක් බවට පත් වෙලා. එනම් ලෝභ දේශ මෝහ ඇති වෙන්නේ කොහමද කියලා බලනකොට මේ ධර්මතාවය තුළින් තේරෙනවා ලෝභයක් සිත තුළ ඇති වෙච්ච ගමන්ම එයාගේ චර්යාව වෙනස් වෙනවා. ඇයි මේ ලෝභ චෛතසිකය නිර්මාණය වෙන්නේ පඨවි ආපෝ වායෝ තේජෝ කියන සතරමා භූතවල තියෙන ඝන ස්වභාවය, ද්‍රව ස්වභාවය, ගලාගෙන යන ස්වභාවය, දැවෙන ස්වභාවය කියන මේ අතරමා භූතයාගේ ස්වභාවය මුල් කරගෙන මේ ලෝභ චෛතසිකය තුළ මේ ස්වභාවයන් අතරම පවතිනවා. මේ ලෝභ චෛතසිකය මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතම පීඩනයක් දෙන්න පටන් ගත්තාම, ඒ තරංගය තුළින් කම්පන ඇති වෙන්න පටන් ගත්තාම අසකන දිව නාසය සමසිතේ මේ සංසාර භවයේ එකතු කරපු තැම්පත් කරපු සියලෝම ලෝභ සාගත මතකයන් අවදි වෙලා පාත්‍රය ගන්නකොට මෙයා හොයනවා පොඩි හැන්ද කොහෙද? ඇයි ලොකු හැන්ද ගත්තොත් වැඩිපුර යනවා. බෙදෙනකොට ඇඬට එන්නේ නැහැ. ඇයි? චර්යාවේ පොට්ටබ්බේ තියෙන ලෝභ ටික මතුවෙලා ඒ සියලෝම ලෝභසාවත සිටිවිලි අවදි වෙලා ඇඬට එන්නේ නැහැ. ආවට පාත්‍රේ වැටෙන්නේ නැහැ. පාත්‍රේ ඇතුළට ගිහිල්ලා ඇඬ පෙරලිලා ටිකක් ඇඬ ඉතුරු වෙලා තියෙනවා. ඒක නැවත තමන්ගේ පාත්‍රයට අරගන්නවා. එහෙනම් තමන්ගේ අත ගානවා කෙසෙල් ගෙඩි බෙදන්න, කෙසෙල් ගෙඩි එන්නේ නැහැ අතට. ඇයි? ඒ ඇතේ තියෙන පොට්ටබ්බේ තියෙන ලෝභ සාගත මතකයන් අවදි වෙලා. එහෙනම් එයා බෙදනකොට, පූජා කරනකොට ඒ සෑම කටයුත්තක් වලින්ම පේනවා ලෝභය උප්පරිම මතුවෙලා අවදි වෙලා. ඇයි? වතුර නිකන් තියෙන ටික ඒ ටිකවත් පිරෙන්න පුරවන්නේ අර කෝප්පවල බාගෙට කාලෙට වක් කරගෙන යනවා. ඇයි? නිකන් තියෙන වතුර ටිකවත් දෙන්න පුළුවන් කමක් නැහැ. එච්චර එයා මාරයට ගොදුරු වෙලා දසමාර සේනාව අර පිඹුරා වාගේ යව වෙලාගෙන එයාගේ අසතන දිව නාසය සමසිත කියන ආයතන අයම ලෝභය තුළින් මත්තලා ලෝභ චරිතයක් බවට එයා වෙනස් වෙලා. එහෙනම් මේ தත්ත්වය, මේ ධර්මතාවය මේ අනාගාමි ශ්‍රාවකයා තේරුම් අරගෙන තමන්ගේ චෛතසිකය තුළින් ආයතන වෙනස් වෙන්නේ මේ විදියට, මේ චෛතසිකය තුළින් තමන්ගේ චරිතය සසරේ යනවා, ඉපදීමට හේතු හදා ගන්නවා. මේ අවබෝධය පාළ වෙලා මේ අනාගාමි ශ්‍රාවකයා මේ මානසිකත්වය, මේ අවබෝධය, මේ ප්‍රඥාවේ පීඨලා එයා මේ අඩුව හදනවා. කොහොමද? රාග සිතිවිල්ල ඇති වෙච්ච ගමන් රාග සිතිවිල්ල ස්පර්ශ කරන්නේ නැහැ එයා. රාග සිතිවිල්ල ඇති බව, ඇති වෙච්ච බව දැනගෙන ඒකට සීය පීඨනවා. එතකොට රාගය ඒමම භ්‍රමණ වේගය අඩු වෙලා ක්‍රියාකාරීත්වය අක්‍රිය වෙලා ඒක ඒමම නිවිලා යනවා. ඒතුව රාගය උදුරලා විසි කරන්න ක්‍රමයක් අපට නැහැ. එහෙම දේශනා කරලා නැහැ. රාගය ඇති වෙන බව දැනගන්න විතරයි අපට පුළුවන්. සීය පීඨවලා ඒක තුළින් ඇතිවෙනා වූ කර්මය අවෝසි කරන්න විතරයි පුළුවන්. රාගය උදුරලා විසි කරන්න, ద్వේෂය උදුරලා විසි කරන්න එහෙම බෑ. මේ චෛතසික අපට අල්ලන්න බෑ. මේවත් එක්ක භෞතිකව කටයුතු කරන්න බෑ. මේ තියෙන්නේ අන්තලික ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මානසික ප්‍රශ්නයක්. එනම් මේ ద్వේෂය ඇති වෙනකොට ద్వේෂයට සමවැදිච්ච ගමන් ద్వේෂය වැඩි වෙනවා. ඒ නිසා ద్వේෂය ඇති වෙච්ච බව දැනගත්ත සිතට සමවැදලා අර ద్వේෂය අත්හැරියාම වෛරය තුනී වෙලා අතුරුදාන් වෙනවා. වෛරය කියලා කියන්නේ, ద్వේෂය කියලා කියන්නේ ඒකත් තරංගයක්. ඒ තරංගයේ අනුතික භ්‍රමණේ වෙනවා. අර සිතිවිල්ල වෙන තැනකට ගියාම මෙතන 100 අඩු වෙනකොට ඒ තරංගයේ තියෙන අණුවල භ්‍රමණ වේගය අඩු වෙලා ඒක අවෝසි තරංගයක් බවට පත් වෙනවා. සීය වැඩි කරන්න වැඩි කරන්න අනුවල භ්‍රමණ වේගය වැඩි වෙනවා. එතකොට ඒකේ ආයුෂ වැඩි. සීය අඩුවෙන් ආයුෂ අඩුයි. අපි දන්නවා 80ෙන් වැඩ කරනවා නම් ඉක්මනට ගෙදරින් යන්න පුළුවන්. 80ෙන් මානකම කරනවා නම් ඉක්මනට සේනාසනෙන් යන්න පුළුවන්. 80ෙන් කතා කරනවා නම් ඉක්මනටම සමිතියෙන් අස් වෙලා යන්න පුළුවන්. සමාජයෙන් යන්න පුළුවන්. ඇයි 80 කියලා කියන්නේ ආයුෂ අඩුයි. 100 කියලා කියන්නේ ආයුෂ වැඩි. එනම් ලෝභය ඇති වෙච්ච ගමන් ලෝභයට සිත පීඩෙව්වොත් අපේ ප්‍රාණධාරිතා වැඩි වෙලා ලෝභය ඇතුලේ ජීවිත කාලෙම පවතිනවා. නිකම් උදාහරණයකට හිතලා බලන්න, අපි යම් කිසි දෙයක් පූජා කරලා දුරකටනේ කෙනෙකුට පූජා කරනවා. අනේ මම පූජා කළා රුපියල් 1000ක් වටිනවා අපරාධෙ මම දුන්නේ ඇයි පූජා කළේ කියලා. ඒ ලෝභ සිතිවිල්ලට සම වදින්න වදින්න ලෝභේ නැවත නැවත මතක් වෙලා නිතර නිතර මතක් වෙලා ජීවිත කාලෙම ඒක මතකෙන් යන්නේ නැති මට්ටමට ස්ථීර වෙනවා නේද? ඒ කියන්නේ ඒකේ ධාරිතාව වැඩි කරලා අපි ප්‍රාණධාරිතාව වැඩි වෙලා එනම් මේ චෛතසිකයට සමවදින් නැතුව චෛතසිකේ දැනගත්ත චෛතසිකයට අපි ගින් සමවදිනකොට අර ලෝභය තුල සිත පීචලා නැති නිසා ඒකේ ප්‍රාණධාරිතාව අඩු වෙනවා. ඒ කියන්නේ ඉක්මනටම භ්‍රමණ වේගයෙන් එයා සේවෙලා අවසි කර්ම බවටපත් වෙනවා. එනම් මේ ධර්මතාවයට වුණාම එයා මේ කර්ම නිරෝධ කරන ප්‍රතිපත්තියේ පීචලා දැන් එයා කර්ම නිරෝධ කරනවා. ද්වේෂයක් ඇති වෙනවා. ද්වේෂයට මොකවත් කරන්නේ. ද්වේෂය ඇති වෙච්ච බව දැනගත්ත සිතේකින් සමවැදිලා පීඩනවා. එතකොට ද්වේෂය අතුරුදන් වෙනවා. කර්ම අවෝසි වුණා. ලෝභයට සමවදින්නේ නැහැ. ලෝභය ඇති වෙච්ච බව දැනගත්ත සිතට සමවදිනවා. මෝහයට සමවදින්නේ නැහැ. මම මුලා වුණා මායාවට වුණා කියලා දැනගත්ත සිතේ සිත පීඩනවා. මුලාව අතුරුදාම් වෙලා චිත්තානුපස්සනාව වැඩෙනවා. මේ විදියට ලෝභය ద్వේෂය මෝහය රාගය වෛරය කියන මේ සෑම කර්මයක්ම නිරෝධ කරගෙන ඉදිරියට යනවා. දැන් එයා අරියත් මාර්ගයටපත් වෙලා රාසින්වත් එයාට පව වෙන්නේ නැති මට්ටමට මේ විඥාණය නිර්මාණයේ වේගෙන යනවා. මේ කමඨානේ උච්ච මට්ටමට ඇවිල්ලා දැන් එයා සසරේ නවතින සූදානම් වෙච්ච කෙනෙක්. විමුක්තිය දැන් එයාගේ අතේ අල්ලේ පවතිනවා. එයා විමුක්තියේ අයිතිකාරයා බවට පත් වෙලා මේ භාවනාව තුළින් මේ විදිහට ලෝභ දේශ මොහ රාග මොකවත් ඇති වෙන්න දෙන්නේ නැතුව ඒක නිරෝධ කරගෙන යනවා. මේ අවස්ථාව තුළ මේ ආර්ය ශ්‍රාවකයාට එකපාරට ඥානයක් පාළ වෙනවා. තව කොච්චර කාලයක් මේ වැඩේ මම කරගෙන ඉන්නද? ලෝභය ඇතිවෙච්ච බව දැනගෙන ඒ ලෝභයට ඇතිවෙච්ච සිතිවිල්ල අවබෝධ කරගත්ත සිතිවිල්ලේ මම තව කොච්චර කාලයක් ඉන්නද? ద్వේෂය ඇතිවෙච්ච බව දැනගෙන ඒ ద్వේෂය ඇතිවෙච්ච බව දැනගෙන සිතිවිල්ලේ සිත පීඩලා කොච්චර කාලයක් මම මේකේ පදිංචි වෙලා ඉන්නද? මම ස්ථීර පදිංචි කරුවෙක් වෙනවානේ මේ විදියට. එහෙනම් මේ ලෝභ, ద్వේෂ, මෝහ, රාග, වෛර මේවා දැනගෙන දැනගත්ත සිතේ සිත පීචනවා කියන එකත් එක්තරා ප්‍රවත්මන්. අදයි කර්ම ඇති වෙන්නේ නැති එක ඇත්ත. නමුත් භවයේ ඉවරුන්නේ නැහනේ. විමුක්තියටපත් උනේ නැහනේ. මම තාම භවයේ යනවා. මට ඒක තේරෙනවා. නඩත්තුවක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා. කර්ම නැති ක්‍රියාවලියක්. අවෝසි කර්මවලට උත්පත්තියක් නැති බව ඇත්ත. නමුත් අවෝසි කර්ම නිර්මාණය කරනවා නම් එතන ක්‍රියාවලියක් තියෙනවා නේද? මේ අවබෝධ ඥානය පාළ වෙනවා. අවෝසි කර්මවලින් ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති වෙන්නේ නැහැ. නමුත් අවෝසි කර්ම ක්‍රියා කරන, අවෝසි කර්ම නිර්මාණය කරන, අවෝසි කර්මත් එක්ක ගනුදෙන කරන මේක නවත්තන්න එපා. ඒකත් දැන් ප්‍රශ්නයක් වෙලා. කර්ම ඇති නොවුනත් ඇති නොවන කර්මය දැන් ප්‍රශ්නයක් වෙච්ච නිසා මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මේ ක්‍රියාවලිය අත්තරලා ස්වයංක්‍රියව ඉබේ කරන්න අරින්න ඕනේ. මොකවත් කරන්නේ නැහැ, කෙරෙන්න අරිනවා. එහෙනම් එයාට තේරෙනවා දැන් මම භාවනා කර නොයුතුයි, භාවනා නොකළ යුතුයි. භාවනාව ඉබේ කෙරෙන්න ඇරිලා කරන දියා බලලා කෙරෙන දියා බලලා ඒකට සමවදිනවා. භාවනා කරන්නේ ඔක්කොම දැන් අත්තරින්න ඕනේ කියලා සීලය අත්හරිනවා, මෛත්‍රිය අත්හරිනවා, දානය අත්හරිනවා, වීරිය අත්හරිනවා, භාවනාව අත්හරිනවා. මේ ඔක්කොම පාරමිතා ටික අත්හැරලා දාන්න. ඇයි මේවා අත්හරින්න නැතුව නඩත්තු කරන එක විඩාවක් වශයෙන් තේරුණ නිසා. මේ අනාගාමී ශ්‍රාවකයා අරියත් මාර්ගය යන මේ උත්තමයා කල්පනා කරලා බලනවා, එහෙනම් අද ඉඳලා මම මොකවත් නඩත්තු කරන්නේ නැහැ, අවෝසි කර්ම අවෝසි නම් මොකටද මම ඉඳ නඩත්තු කරන්නේ, මොකවත් ඕනේ නැහැ කියලා ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් මෙනෙහි කරපු ඒ කමඨාන නැවත සී වෙනවා. මේකමයි නිවැරදි කමඨාන, මේක තමයි මගේ ජීවිත කාලෙම වඩන්න ඕනේ වැඩිය යුතු කමඨාන, මේක මේකම මම කරනවා කියලා නැවත ආස්වාසය ප්‍රාස්වාසය රූපය පසෙ මෙනෙහි කරන මේ භාවනාවට සමවැදිලා තමන් මොකවත් කරන්නේ, ආස්වාසය ඉබේ යනවා, ප්‍රාස්වාසය ඉබේ යනවා, යන දේ යම්කිසි ඝන ප්‍රමාණයකට නාමයක් වශයෙන් රූපයක් වශයෙන් එයාගේ පාඩුව ඇතුල් වෙනවා, එයාගේ පාඩුව එළියට යනවා. මොකවත් බලන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ, ගනුදෙනු කරන්නේ නැහැ, කෙරෙන්ද ඇරිලා කෙරෙන දෙයට සමවැදිලා ඉන්නවා, බලන්නේ නැහැ බැලෙන දෙයට සමවැදිලා ඉන්නවා, බැලෙන්න අරිනවා, මොකවත් ආගන්නේ ඇයෙන්ද ඇරලා නිකන් ඉන්නවා. ඒකනේ රාතන් වහන්සේට කුණුවරුපෙන් බැන්නට නිඳ අපාස කරාට කිසිම චලනයක් නැහැ, ඇයෙනවා ඇයෙන්ද ඇරලා නිකන් ඉන්නවා. උන්වහන්සේ මොකවත් ආගන්නේ යමක් ලැබෙනවා නම් ලැබෙන්න ඇරලා නිකන් ඉන්නවා, මොනවද ලැබුණේ කියලා ඒවා පරීක්ෂණ කරන්න යන්නේ. මේ මානසිකත්වයටපත් වුණාම ඒ ආර්ය ශ්‍රාවකයා අරියත් බෝධියට සමවැදිලා පිරිනිවන් පාන සුදුසුකම් ලබනවා. එනම් මේ භාවනාවේ අවසාන කමඨාන වශයෙන් මේ ආර්ය ශ්‍රාවකය ප්‍රත්‍යක්ෂ කළේ කිසිම දෙයක් මේ ලෝකේ කරන්න නැහැ, ඔක්කොම කෙරෙනවා ලස්සනට. ඒ හැම දෙයකම ආයුෂ වන්නේ සතේ බලය ප්‍රඥාව තියෙනවා. මේ සෑම කර්මයකම ආයුෂයක් තියෙනවා නේද, පරිසම් දෙන කාලයක් තියෙනවා. සමහර කර්ම විනාඩි 5යි, සමහර කර්ම භව කෝටියක් විතර පරිසම් දෙනවා, ආත්ම 500ක් විතර පරිසම් දෙනවා. එහෙනම් මේ සෑම දෙයකම ආයුෂයක් තියෙනවා, ඒ ක්‍රමයක් තියෙනවා, නිර්මාණයක් තියෙනවා, පරිසම් දෙන වර්ණයක් තියෙනවා, මේක තුළින් දුක සැප ලැබෙන ස්පර්ශයක් තියෙනවා, සැපයක් තියෙනවා. මේක කඩාගෙන ඇවිල්ලා මහා මේඝ පර්වතය සමුද්‍ර මැදියේ කියන ඕනම තැනකට ඇවිල්ලා ඕන විදියට පරිසම් දෙන්න බලයක් තියෙනවා. අරියටම පුද්ගලයා තේරුම් අරගෙන ඇසටද දෙන්නේ, කනට දෙන්නේ, අන්ධ කරනවද, බොළු කරනවද, බීරි කරනවද, අබ්බඝාත කරනවද, මස් මාංශ කපලා ඉරනවද? එහෙනම් මේ කර්මය අරියට තේරුම් අරගෙන ඒ ඉන්ද්‍රියන් වලට ඒ කර්ම පරිසම් දීලා ඒ ආකාරවල වේදනා නිර්මාණය කරන්න ප්‍රඥාවකුත් තියෙනවා. ඇසේ කර්මය කනට පරිසම් දෙන්නේ, කනේ කර්මය නියපොත්තට පරිසම් දෙන්නේ නැහැ, නියපොත්තේ කර්මය නියපොත්තට, ඇසේ කර්මය චක්කුපාල රාතන් වහන්සේට ඇසටත්, කනේ කර්මය කනට, දිවේ කර්මය දිවට, කයේ කර්මය කයටත් කියලා අරියට කර්මය මැනලා කිරලා බලලා කාලය වෙලාව තීරණය කරලා ඒ විදියටම පරිසම් දෙනවා නම් ප්‍රඥාවකුත් මේ කර්මෙට තිබිලා. එහෙනම් මේ ලෝකයේ ආයිසිය වන්නේ සපේ බලය ප්‍රඥාව මේ ලෝකේ සෑම නාමයක් රූපයකටම තියෙනවා. එහෙනම් මම රූප වෙනස් කරන්න ඕනේ නැහැ, නාම වෙනස් කරන්න ඕනේ නැහැ, මම නිකන් බොරුවට මේවා වෙනස් කරලා ඇලෙන්න ගැටෙන්න ඕනේ නැහැ. ඒ හැම නාමයකට රූපයකටම ආයිසිය වන්නේ සපේ බලය ප්‍රඥාව තියෙනවා නම් ඒගොල්ලෝ කාලය තීරණය කරලා, දේශය තීරණය කරලා, භවය තීරණය කරලා, අවස්ථාව තීරණය කරලා අරියට පරිසම් දෙනවා නම් මම කවුද මේවත් එක්ක පොරබදින්න, මට මොනවද පේන්නේ, මම මොනවද දන්නේ, මම කවුද මේ කර්මය පාලනය කරන්න සාධුකාරයක් දීලා මාව මම මේ කර්මයට බාර දෙනවා, මම අසරණ සරණ යනවා, කර්මයේ සරණ යනවා, පුළුවන් විදියට කැමති විදියට පරිසම් දෙන්න මම නෙමේ අකීකරු වෙන්නේ, මම කීකරු ආර්ය පුත්‍රයෙ පසෙන් මේ කර්මයට ඉසනවලා යටහත් වෙනවායි කියලා එයාගේ කය, එයාගේ ජීවිතය කර්මයට බාර දීලා කෙරෙන් දැරිලා බලාගෙන ඉන්නවා. දාන ලැබෙනවා, ලැබෙන බව දැනගෙන ලැබෙන් දැරිලා බලාගෙන ඉන්නවා. ඇයි දුන්නේ, ඇයි ආවේ, මොනවද ලැබුණේ, මොකවද ආන්නේ නැහැ. මේ වීදියේ ඇවිදිනකොට කැලාවේ ඇවිදිනකොට සෑම දෙයක්ම පේනවා පේන්න අරිනවා උවමනාවෙන් බලන්නේත් නැහැ උවමනාවෙන් පිටුපාලා ආක බලාගන්නේත් නැහැ හැමදේම පේනවා පේන්න ඇරලා පේන දියා බලාගෙන නිකන් ඉන්නවා මොකවත් ආගන්නේ ඇයෙන දේ බලාගෙන ඉන්නවා ඇයෙන් දරිනවා භාවනා කරනවද මේ දවස්වල නැහැ ඇත්තටම කරන්නේ නැද්ද නැහැ කරනවා මොනවද කරන්නේ කෙරෙන එක දිහා බලාගෙන ඉන්නවා එහෙනම් භාවනාව දැන් කෙරෙනවා කරන්නේ නැහැ රූප පේනවා බලන්නේ නැහැ ශබ්ද හැයෙනවා ආන්නේ නැහැ කය ක්‍රියාත්මක වෙනවා කරන්නේ නැහැ එහෙනම් කර්ම නැවතිලා උන්වහන්සේ නැවතිච්ච විඥානයක් එහෙනම් මේ විදිහට මේ සංසාරේ නවතින්න පුළුවන්කම උන්වහන්සේට ඇති වුණා නැවත මේ ලෝකයේ කිසිම කෙනෙක් මේ ආර්ය ශ්‍රාවකයා දකින්නේ නැහැ ඒතු උන්වහන්සේගේ අවසාන භවය මේ භවයේ උන්වහන්සේ ඒකාන්ත වශයෙන්ම පිරිනිවෙනවා එනම් ආස්වාස ප්‍රාස්වාස රූපයක්සේ මෙනෙහි කරනකොට මේ රූපය තුල පවතින මේ ධර්මතාවය වැටහෙන්න ඕනේ මේ ධර්මතාවය තුල ඇතිවෙනා වූ සෑම ක්‍රියාවලියක්ම වැටහෙන්න ඕනේ ඒ අවබෝධ ඥානයන් පාළ වෙවි මේ විඥානයේ ක්‍රමක්‍රමයෙන් අවබෝධයේ වැඩි වෙලා ප්‍රඥාව වැඩි වෙලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයටපත් වෙන්න ඕනේ එනම් ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් වශයෙන් මෙනෙහි කරන මේ කමඨාන අපි වඩනවා නම් මේ ආකාරයට වැඩෙනවා නම් මේ ක්‍රමයට ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවරට ඉහළට යනවා නම් මේ කමඨාන අපට සෑයීමටපත් වෙන්න පුළුවන් අපගේ විමුක්තිය සලස ගන්න. එහෙම නැතුව නිකන් භාවනා කරනවා කියලා මිනිසුන්ට පෙන්වන්න මම භාවනා යෝගියෙක් කියලා ඉදිරිපත් වෙන්න මමත් භාවනා කරමි කියලා ආහංකාරයක් උඩඟුවක් මාන්නයක් වඩන්න පැය ගණන් භාවනා කරනවා නම් ප්‍රසිද්ධ ස්ථානවල භාවනා කරනවා නම් ප්‍රත්‍ය ලබා ගන්න මිනිසුන්ට ආදර්ශයක් කොට මිනිසුන්ට පේන්න භාවනා කරනවා නම් එයා තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සරණ යන ආර්ය ශ්‍රාවකයෙක් නෙමෙයි එයා දේවදත්ත තෙරුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෙක්. ඇයි එයාත් යම්කිසි ගමනක් යනවා කොහමද ප්‍රත්‍ය බලාගෙන මිනිසුන් දිනාගෙන පොඩි ළමයි වඩාගෙන උරතල් කරගෙන ඒ ගමන ආර්ය මාර්ගයක් නෙමෙයි. එහෙනම් අපි ආර්ය මාර්ගයේ යා යුත්තේ අපට සාපේක්ෂව අපි විතරයි දන්නේ මොනවද වඩන්නේ කොන කොයි විදිහකටද වඩන්නේ කොච්චරක් වැඩිලා තියෙනවද එහෙනම් අපි අද ඉඳලා භාවනා වඩමු අපි වෙනුවෙන් අපි විතරක් දැනගත්තොත් ඇති අපේ විඥානයේ විතරක් විමුක්තියටපත් වුණත් ඇති මගේ දුක නිවුනොත් පමණක් මට ඇති කියන ඒ මානසිකත්වය හදා ගන්න ඕනේ මේ සම්මා දෘෂ්ටිය අපි තුල ඇති වෙන්න ඕනේ එහෙනම් අද ඉඳලා අපි ලෙනක ඉන්නවද ගාක් යට ඉන්නවද කුටියක ඉන්නවද විහාරස්ථානයේ ඉන්නවද ප්‍රශ්නයක් නැහැ ඒ ඉන්න තැනම තපෝවණය කරගමු ආස්වාසය ප්‍රාස්වාසය රූපය වශයෙන් මෙනෙහි කරන මේ භාවනාව මේ කමඨාන අපගේ ජීවිත කාලෙම අවකාශ ලැබෙන සෑම අවස්ථාවකම අපි පුරුදු කරමු සෑම තප්පරයක් ගානේ මොහොතක් ගානේ මේ කමඨාන වඩලා මේ කමඨාන තුළින් අපේ සියලුම කෙලෙස් නිරෝධ කරලා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ ලබාපු මිනිස්සුත් භවයේ ඒකාන්ත වශයෙන්ම නිවනින් පිරිනිවීමට මේ කමඨාන් ධර්ම දේශනාව ආවාදය අනුශාසනාව අප සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.